SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොදුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
හොඳ හැමනම් තවත් මාසයක අවසානයකට තමයි අපි එළඹෙන්නේ. මේ ඔක්තෝබර් මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නොදුටු සිනමාව විශේෂංග ආරම්භ කරන්න තමයි අපේ මේ සූදානම. එවගේම විශේෂ මමතක් කළොත් සිනමා කෘතියක් හෝ සිනමා කරුවෙකු පිළිබඳ විමර්ශනය කිරීම හෝ විග්‍රහ කිරීම තමයි අපි මේ විශේෂාංගයෙන් සිදු කරන්නේ. මේ සඳහාපත් සමග අද දවසේදීත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වී සිටිනවා සිනමා විචාරක විදර්ශන කන්නංකර. අයබෝන් විදර්ශන සුබදෑසනක්.
අයබෝන් නිපුණ සුබදෑසනක්.
හොඳයි, අපි මෙවර මේ විශේෂාංගයෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඉන්දියා කොලිවුඩ් චිත්‍රපටයක් පිළිබඳව. මේ චිත්‍රපටය ශ්‍රී ලංකාව සමගත් ඍජුවම සම්බන්ධයි. ශ්‍රී ලාංකික ක්‍රිකට් තරුවකගේ ජීවිත කතාව තමයි මේ ආකාරයට සිනමාවට නැගීමක් සිදු වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ ආරම්භයේ සිටම විවිධ ගැටලු රැසකට මුහුණ දුන්නා, විවිධ විරෝධතා රැසකට මුහුණ දුන්නා අපි. ඉතින් මේ ගැන මේ කතා බහ අතරතුරදී කතා කරන්න සූදානම්. අපි කතා බහ කරන්න යන මේ චිත්‍රපටය තමයි MS ශ්‍රීපති අධ්‍යක්ෂණය කළ 800 කියන චිත්‍රපටය. ලෝකයේ මෙතෙක් බිහි වුණු සුපිරිතම දඟපන්දු යවන්නා, ඒ වගේම ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 800ක් දවා ගැනීමේ වාර්තාව පිහිට වූ ශූරයා වෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිධරන්ගේ ජීවිත කතාව අරඹයා තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ. මේ චිත්‍රපටය ගැන කෙටියෙන් මම සඳහන් කළොත්, මුතයා මුරලිධරන් තමන්ගේ ක්‍රිකට් දිවිය ආරම්භ කරද්දීම ඔහු මුහුණ දෙන පීඩිත අත්දැකීම් වගේම ඔහුට එල්ල වෙන දෝෂ දර්ශනවලට එරෙහිව ඔහුගේ නැගී සිටීම සඳහා ඔහු සිදු කරන දේවල් තමයි මේ චිත්‍රපටය ඔස්සේ නිරූපණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මුතයා මුරලිධරන් 1995 වසරේ දෙසැම්බර් මාසයේදී මුලින්ම පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයා විනිසුරුවරයා පවසන අපි මේ පොත බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම 96 වසරේදීත් තවත් විනිසුරුවරුන් දෙදෙනෙක් ඔහුට මේ චෝදනාවම එල්ල කරනවා. මේත් එක්කම මුතයා මුරලිධරන්ගේ ක්‍රිකට් ජීවිතය යම් ආකාරයකට පීලිපැනීමකට ලක් වෙනවා කිව්වොත් මම නිවැරදියි. ඉතින් ඔහු මුහුණ දෙන මෙවැනි ඛේදනීය අත්දැකීම් රසක මේ චිත්‍රපටයේ නිරූපණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. කොහොම නමුත් අපි කතා බහට යොමු වුණොත් විදර්ශන, දැන් මේ 800 චිත්‍රපටයේ මුරලිධරන්ගේ චරිතය රඟ දැක්වීම සඳහා පළමුව කොලිවුඩ් නළු විජය සේතුපති තෝරාගත්තත් විජය සේතුපති මුරලිධරන්ගේ චරිතයට පණ පෙවීමට එරෙහිව දකුණු ඉන්දියානු දේශපාලඥයින් ඒ වගේම ඇතැම් සිනමා කරුවන් දැඩි විවේචන එල්ල කරනවා. මේ හේතුවෙන් මුරලිධරන්ගේ ඉල්ලීමකුත් පරිදි ඔහු චරිතයෙන් ඉවත් වෙනවා. පස්සේ මේ චරිතය සඳහා පණ පොවන්න තෝරාගන්නේ මధుර් මිත්තල්. මේ චිත්‍රපටියට මේ තරම් බාධා එල්ල වෙන්නේ ඇයි විදර්ශන? අපි මුලින්ම ඒ ගැන කතා බහ කරමු.
මම හිතන්නේ නිකුණ මේ චිත්‍රපටියේ දැන් අපි දන්නවා මේකේ අධ්‍යක්ෂවරයා MS ශ්‍රීපති, ඒකම මේකේ රචනයේ දායක නම. ඒකත් අපි පොඩ්ඩක් මතක් කරගෙන යන එක හොඳ වෙයි. විශේෂම ශ්‍රේහාන් කරුණාතිලකත් මේකට MS ශ්‍රීපති එක්කම චිත්‍රපටිය රචනා කරන්න දායක වෙනවා. අපි දන්නවා ශ්‍රේහාන් කරුණාතිලක කියලා කියන්නේ මෑත විශේෂම බුක සම්මානයනුත් පාත්‍ර වෙච්ච ලාංකේය සාහිත්‍ය ප්‍රබන්ධකරුවා, නවකතාකරුවා. මේ චිත්‍රපටියෙන් රංගනයෙන් දායක වෙනවා මధుර් මිත්තල් කියන හලුවා. ඒ අර ඔබ කිව්වා වගේම ඊට කලින් ඉතාම ආන්දෝලනයක් තිබ්බා. විජය සේතුපති තමයි මුරලිධරන්ගේ රංගනයට දායක වෙන්න හිටියේ. ඉතින් මං හිතන්නේ මේ ප්‍රශ්නය මතුවීම පිටිපස්සේ ඇත්තටම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කාරණා කිහිපයකුත් මම හිතන අපි මතක් කරගන්න ඕනේ. මේ චිත්‍රපටියේ ආරම්භයේදීම ඒක සලකුණු කරනවා. අපි ඇයි විජය සේතුපතිට එරෙහිව සහ විශේෂයෙන්ම මේ 800 චිත්‍රපටියට එරෙහිව දකුණු ඉන්දියානු කලාපයෙන් විශාල විරෝධයක් එල්ල වුණේ සහ විජය සේතුපතිට මේ චිත්‍රපටියෙන් ඉවත් වෙන්න යන හේතුව මේ චිත්‍රපටියේ මුල් භාගය තුළ එතරා විදියකට කියවෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනමාර්ගික යුද්ධය ඇතිවෙච්ච හේතු ප්‍රමාණයක් තියෙනවා. ඒ හේතු ප්‍රමාණය ඇත්තටම අපිට පේන මේ LTT සංවිධානය හෝ ඒ විසින් අවසාන භාගයේ දියත් කළ ත්‍රස්තවාදය පමණක් නෙවෙයි, එයට ආරම්භ වෙච්ච හේතු ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ රාජ්‍ය ඇත්තටම නිදහසෙන් පසු නිර්මාණය වෙන්න ගන්නේ. ඒ රටේ ඉන්න දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් බොහෝ දුරට මර්ධනය කරලා, විශේෂයෙන්ම අපි දන්නවා 50 සිට ලංකාවේ රාජ්‍යය බොහෝ විට සිංහල බෞද්ධ ජාතිකවාදී මත කේන්ද්‍රගත වෙලා තමයි නිර්මාණය වෙන්නේ. මේකේ සම්බන්ධ ඉතිහාසය හොඳින් හදාරනවා නම් ලංකාවේ විශේෂම නිදහසත් එක්ක නිදහසෙන් පසු දේශපාලන ඉතිහාසය ගැඹුරෙන් හදාරන කෙනෙකුට මේක අමුතු දෙයක් නෙමෙයි. මේ චිත්‍රපටියේ තියෙනවා 1900 77 කාලේ විශේෂම ජේ.ආර්. ජයවර්ධනගේ යුඑම්පී එක ඵලයට ආවට පස්සේ දැන් අද ඉන්න රනිල් වික්‍රමසිංහත් ඒ වෙනකොට ඒකෙන් පස්සේ නියෝජනය වුණා. පවුන් කරපු මූලික දේ තමයි විශේෂම දෙමළ ජනතාව ඉලක්ක කරගෙන යම්කිසි ආකාරයකට කෝලහල සහ විශේෂ පහර දීම් ගිනි තැබීම් වගේ ක්‍රියාවලියක් සිදු කරනවා 77 එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයෙන්. මොකද ජේ.ආර්. ජයවර්ධන බලයට ආපු හැටි කරන්නේ පොලිසියට නිවාඩු දෙනවා. පොලිසියට නිවාඩු දීලා ඔහුගේ දේශපාලන ප්‍රතිවාදී කණ්ඩායම් විශේෂයෙන්ම අල්ගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිත් පැත්තෙන් හැමල එක්සත් සංවිධානයන්, ඒ කියන්නේ අපි කියන්නේ එල්.ටී.ටී.ඊ. එක නෙමෙයි, නමුත් ඊට කලින් තිබුණු හැමල ජනතාවගේ දේශපාලන වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් තමයි එතකොට විපක්ෂය. එතකොට ඇත්තටම ලංකාවේ දකුණේ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනකොට ලංකාවේ අනිත් කලාපවල විපක්ෂය වෙන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු ඒ දෙමළ දේශපාලන නියෝජනය කළ කණ්ඩායම්. ඉතින් ජේ.ආර්.ගේ කල්ලි, විශේෂම ජේ.ආර්.ගේ මැර කල්ලි 77 දී අර අපි කියන්නේ සාමාන්‍යයෙන් බලල්ලු ලිහලා වගේ අනින් තැනට ගිහිලා තමන්ගේ ප්‍රතිවාදී මේ දේශපාලන කඳවුරු සහ ඔවුන්ගේ නියෝජනයන් ගිනි තබන විනාශ කරන දේවල් කරන මේ චිත්‍රපටි එක තියෙනවා. 77 මේ එක්සත් ජාතික පක්ෂයේ බලයට අවිල්ල කරන මේ මර්ධනය තමයි මේක 77 වෙනවා. විශේෂම දෙමළ ජනතාව ඉලක්ක කරගෙන 79 වෙනවා. ඊට පස්සේ 81 මෙවැනි දෙයක් වෙනවා. ඒකම ඒක ඉතාම බරපතල එක වෙන්නේ 83. ඉතින් 800 චිත්‍රපටියේ මේ ආරම්භය තියෙනවා. හැබැයි ඊට පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා දවසාන වශයෙන් 83 කළු ජූලියන් පස්සේ හිමල ජනතාවට පිළිසරණක් ඇති වෙනවා. ඔවුන්ගේ එකපාර්ශ්වයක් ලංකාව අතෑරලා යනවා. අපි දැන් ඩයස්පෝරාව කියලා හඳුනගන්නේ ඒ හිමල ජනතාවගේ කොටසක්. අනිත් පිරිස විශේෂ මුතුරු නැගෙනහිර ඇති වෙච්ච සන්නද්ධ අරගලයට උන් එකතු වෙනවා. ඉතින් එවැනි තත්ත්වයෙන් පස්සේ තමයි යුද්ධය ඉතාම බිහිසුණු අඩියකට යනවා. ඒකම 90 දශකයේ අගභාගයේ ඉඳලා ටිකක් එල්.ටී.ටී.ඊ. සංවිධානයක් යම් ආකාරයකට ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරන 80 ඉඳලා මේක එල්.ටී.ටී.ඊ. විතරක් නෙමෙයි එනස සංවිධානත් එහෙම තිබුණා. කවුන් සිවිල් ජනතාව මත යම් ආකාරයකට බෝම්බ පිපිරීම් වගේ කාරණා කරනවා. ඒ නිසා මේක විශේෂම 2000 දශකයේ අගභාගයේ වෙනකොට සිංහල ජාතිකවාදී දේශපාලනයට වාසිදායක විදියට විශේෂම දකුණේ ජනමතය සම්පූර්ණ සංවිධානය වෙනවා. සහ එක්තරා ආකාරයකට මුත්තයා මුරලිදරන්ගේ චරිතය ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉතාම ජනප්‍රිය චරිතයක් වෙන අතරේම සහ අනිත් පැත්තෙන් මම මේ චිත්‍රපටියේම අගදී පෙන්නවා මේ මුරලිදරන්ගේ යාපනයේ සංචාරය. ඒ කියන්නේ ඔහු යනවා විශේෂම C5 එක තියෙනකොට, ඒ කියන්නේ 2002 වගේ කාලේ ඔහු යනකොට එතන අපි දන්නවා ඉතාම తాවකාලික සාමගිවිසුමක ස්වරූපයක් ඇති වෙනවා. ලංකාවේ දකුණේ ඉඳලා උතුරට විවිධ කණ්ඩායම් වලට යන්න ඉඩක් ලැබෙනවා. මේ අවස්ථාවේදී අපිට පෙන්නනවා විශේෂම LTT එක ඇතුළු ඒ ප්‍රදේශයට ඔහු ඇතුළු වෙනවා. දැන් චිත්‍රපටිය අපිට පෙන්වන්නේ නැහැ අර සාමාන්‍ය LTT බිමේ ලාංඡනය වෙන කොටි යාගේ ලාංඡනය ඉවත් කරලා තමයි චිත්‍රපටිය පෙන්වන්නේ. මොකද LTT සංවිධානයේ තහනම් සංවිධානයක් වීම සහ වෙනත් ප්‍රශ්න නිසා ඒකම අපිට පෙන්නවා. මේ මුරලිදරන්ගේ පැමිණීම, ඒ කියන්නේ ඔහුන් ඉතාම සුබවාදීව බාර ගන්නවා. මොකද 96 වර්ල්ඩ් කප් එක සම්බන්ධයෙන් උත් LTT ඇතුළු ඒ දෙමළ හටන්කාමී තරුණ තරුණියන් අතර මුරලිදරන් ගැන ආකර්ෂණයක් තිබුණා සහ ලංකා කණ්ඩායම ගැන. ඉතින් මුරලිදරන් ඔවුන්ගේ වීරයෙක් විදියට තමයි ඔවුන් අතර සැලකීම තිබුණේ. මේක චිත්‍රපටියේ තියෙනවා. ඒකම චිත්‍රපටිය පෙන්නවා අපිට එක්තරා මොහොතක මේ LTT සංවිධානයේ ඉහළ සමාජිකයන් සමග ඉහළ නායකත්වයන් සමග ඔහුගේ සාකච්ඡාවක් තියෙනවා. එහිදී ඔහු කියනවා ඉතාම තීරණාත්මක කතාවක්. ඔහුට බෑ කියලා හිමල ජනතාවගේ මේ පැත්ත අරගෙන සිංහල ජනතාව තරහ කරගන්නත්, සිංහල ජනතාවගේ පැත්ත අරගෙන දෙමළ ජනතාව එකග වෙන්නත් බෑ කියලා අදහසක් කියනවා. ඒ කියන්නේ චිත්‍රපටියේ පෙන්නනවා මේ LTT සංවිධානය විසින් ඇති කරලා තිබෙන යම් ආකාරයකට මේ සිංහල බෞද්ධ රාජ්‍යයට එරෙහි මේ සටනේ මේ ස්වභාවයට මුරලිදරන් එකග නැහැ කියන එක ඔහු LTT නායකත්වය සමග කියනවා. ඒක එක හේතුවක් තමයි මුරලිදරන්ගේ ආස්ථානය එළිදරව් වෙන්න. මේ අනිත් පැත්තෙන් විශේෂම 2008 විතර පස්සේ විශේෂම අපි දන්නවා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ වෙනකට හිටපු පාලනය තමයි මේ මොකද යුද්ධයේ සිංහල පාර්ශ්වයට නායකත්වය දෙන්නේ. ඉතින් එතනදී මුරලිදරන්ගේ ආස්ථානය තියෙන ඔවුන්ට පක්ෂව මේ අපි දන්නවා විශේෂයෙන්ම 2010න් පසු වෙන මැතිවරණයේ විශේෂම මෑත 2020 ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වෙලා ඊට පස්සේ තිබුණු මහා මැතිවරණයේදී මුරලිදරන්ගේ අයියාව ඉදිරිපත් කරනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දයට. ඉතින් එතනදී පැහැදිලිව පේනවා මුරලිදරන්ගේ එකඟතාවයේ තියෙන්නේ උතුරු නැගෙනහිර හැමල ජනතාවගෙන් මතු වූ යුද්ධය මේ යම්කිසි ආකාරයකට මර්ධනීයව අවසන් කරන්න හේතු වෙච්ච ඒ රාජපක්ෂ පාලනයට තමයි මුරලිගේ දේශපාලන පක්ෂපාතිත්වය තියෙන්නේ. ඒක ඊටාම පැහැදිලිව සලකුණු වෙනවා. ඒකෙන් මම හිතන්නේ මුරලි සම්බන්ධයෙන් කොවිතරං ආකර්ෂණයක් දෙමළ ජනතාව මත මුලින් තිබුණත් හසුව දකුණේ මම මේ කියන්නේ දකුණ කියන්නේ ඉන්දියන් දකුණ සහ ලංකාවේ සැලකිය යුතු උතුරු නැගෙනහිර දෙමළ ජනතාවක් තුළ මුරලිගේ මේ දේශපාලන පිහිටුම විශේෂම යුද්ධය දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් නොදී යුද්ධයෙන් පමණක් යුද්ධය අවසන් කළ රාජපක්ෂ කඳවුරත් එක්ක මුරලිතරන් හිට ගැනීම ගැන බරපතල විරෝධයක් තියෙනවා. ඒක මන්ද තවමත් තියෙනවා විශේෂම දකුණු ඉන්දියාව තුළ. ඉතින් මුරලි වගේ චරිතයක් විශාල කීර්තියක් අත්කරගෙන තියෙන එක් දින සහ ටෙස්ට් කියන තරගාවලීන් දෙකෙන්ම තාම ඉහළම මේ විකට් ප්‍රමාණයක් ලබාගෙන දැන්ට ලෝකේ ඉන්න විශිෂ්ටතම හඟපන්දු යන්නාවක් විදිහට සැලකෙන මුරලිතරන්ගේ චිත්‍රපටියක්ට සේතුපති කියන විජය සේතුපති කියන ඉතාම දකුණු ඉන්දියාවේ ආකර්ෂණීයම මේ අලුත් රැල්ලේ හංගන වේදියා ඔහු ඒ නිරූපණය කිරීම විශාල ත්‍රස්තයක් වෙනවා දකුණු ඉන්දිය හැමල ජනතාවට. ඉතින් එතනදී සේතුපතිටත් චිත්‍රපටියේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදන මණ්ඩලයටත් විරුද්ධව විශාල ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක දෙය විශේෂම දකුණු ඉන්දියාවේ ඉන්න දෙමළ දේශපාලන නායකත්වයන් ඒකම හැමල මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ අරගලයට පක්ෂපාතීව හිටපු සිවිල් සමාජ කණ්ඩායම් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ඔවුන්ට විශාල තර්ජනයක් එල්ල වෙනවා. විශේෂම මරණ තර්ජන පවා සේතුපතිට එල්ලනවා. සේතුපතිගේ සහභාගී නිෂ්පාදන කණ්ඩායමේ පවුල්වලට පවා මේ අතවරයක් කරදරයක් වෙන විදිහට තමයි මේ ප්‍රකාශ නිකුත් වෙන්නේ. ඉතින් මේක විශාල පීඩනයක් වෙනවා සේතුපති ඇතුළු 800 චිත්‍රපටි නිෂ්පාදන කණ්ඩායමට. එතනදී තමයි මුරලිගේ පැත්තෙන් කියවෙන විදිහට මුරලි තමයි යෝජනා කරන්නේ සේතුපතිට මේ ඔබත් කිව්වා වගේ නිපුණ මේ චිත්‍රපටියෙන් ඉවත් වෙන්න කියලා. මොකද මුරලිගේ දේශපාලන පිහිටුම නිසා මේ සේතුපති ඇතුළු කණ්ඩායමට මේ හිරිහැරිය වෙන්න ඕනේ නැහැ කියන එකයි මුරලිගේ අදහස වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියට හසුබින් දෙච්ච කතාවේ මේ අපි ගන්න හොඳ නැහැ. ඒක 800 චිත්‍රපටිය මුළුමනින්ම ඇතුලේ මේ ඒ කියන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදය හෝම් කරන මේකක් කියනවා කියලා ඒකේ පැහැදිලිවම තියෙනවා. දෙමළ ජනතාව ලංකාවේ ඓතිහාසිකව මුහුණ දීපු ගැටලුව සහ ඒකේ යම් යම් බලපෑම් මුරලිටත් බලපාලා තියෙන ආකාරන චිත්‍රපටිය පෙන්නවා. මොකද මුරලිගේ උපත සම්බන්ධ කෙලින්ම දකුණු ඉන්දිය දෙමළ හතුකම්කරු ජනතාවට විශේෂම ඔහුගේ සීයා ඉන්දියාවෙන් ඉඳලා ආපු හතුකම්කරු කණ්ඩායමක් එක්ක තමයි ඔහුගේ නියෝජනය තියෙන්නේ. ඊට පස්සේ තමයි සීයා මෙත්තලා වෙලාවක ලංකාව අතෑරලා යනවා. ඊට පස්සේ ඔහුගේ පුතුන් තමයි ලංකාවේ ජීවත් වෙන තීරණය කරන්නේ. ඉතින් මුරලි ඉපදෙන්නේ මේ අතුකම්කරු හැමල ජනතාව අතින්. එතකොට සාමාන්‍ය ලංකාවේ දකුණේ දෙමළ සමාජයේ කියනවා උතුරේ හැමල ජනතාව ඒකම නැගෙනහිර දෙමළ ජනතාව සහ කඳුරට දෙමළ ජනතාව කියලා දෙමළ ජනතාව අතර ප්‍රාදේශීය බෙදීම් ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් ඕකත් මම හිතන්නේ මුරලිදරන්ට උතුරු නැගෙනහිර දේශපාලන අරගලය සම්බන්ධයෙන් දරණ ස්ථාවරයට බලපෑමක් වෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක තමයි චිත්‍රපටිය අර සේදුපතිලා ඉවත් වෙලා මේ අලුත් කණ්ඩායමක් එක්ක දැමත මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමේ තත්ත්වයෙන් නිර්මාණය වෙන්නේ.
ඔව්, ලෝක ප්‍රකටයේ වගේම අපේ හිත්වල රැඳුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් වෙන මුතය මුරලිදරන්ගේ බයෝග්‍රැෆි එක එහෙම නැත්නම් චරිතාපදානය තමයි මේ ආකාරයෙන් දිගහැරෙන්නේ. මේ කතාව ගලා යන කාල සීමාවට අදාළ සත්‍ය සිදුවීම් රැසක් මේ චිත්‍රපටයේදී නිරූපණය වෙනවා. ඉතින් මේ සිදුවීම් නිරූපණය කිරීම මේ චිත්‍රපටයේ මේ කෘතියේ සිනමා කෘතියේ කොයිතරම් දුරකට සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා කියලාද ඔබ හිතන්නේ?
ඔව් නිපුණ, මූලික වශයෙන්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය ගැන. මම හිතන්නේ 800 චිත්‍රපටි මම බලන්නත් කලින් ඒ තරම් හොඳ චිත්‍රපටියක් නෙමෙයි, මේක සාර්ථකව සිදු වෙලා නැහැ වගේ කතාබහකුත් තිබුණා. නමුත් මම හිතන්නේ මම චිත්‍රපටිය බැලුවට පස්සේ, ඒ කියන්නේ අපි සාමාන්‍ය අපි කියන්නේ චරිතාපදාන සිනමාව නැත්නම් ඔක සිංහලෙන් කියන්න පුළුවන් ආපදාන සිනමාව කියන ඒ ශානරය ගත්තොත් මම හිතනවා ගැටලුවක් නැතුව චිත්‍රපටිය මුලින් ඉඳලා අවසානය දක්වා අපිව රඳවාගෙන. මොකද අපි මම හිතන්නේ අපි මේ ලංකාවේ ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල සුවර්ණ යුගයේ තමයි මුරලි හිටියේ. ඒකම මුරලි කියන්නේ අපි ආශා කරන සහ ලෝකෙම කැමති වෙන චරිතයක්. සහ ඔක්කොමත් එක්කම මම හිතන්නේ චිත්‍රපටියේ නිර්මාණයේ තියෙන ගලා යාම තුල දැන් චිත්‍රපටිය ආරම්භ වෙන්නේ මම හිතන්නේ සාමාන්‍යයෙන් අර එක නිකන් කියන්නේ ලීනියර් විදියට චිත්‍රපටිය ගලා ගිහිල්ලා අවසානය දක්වා එන නිකන් සරල ආඛ්‍යානයේ වෙනුවට චිත්‍රපටිය ආරම්භයේදීම තියෙනවා මේ විශේෂම මාධ්‍යවේදියෝ දෙන්නේ. මම හිතන්නේ එක්කෙනෙක් එන්නේ මම හිතන්නේ බොහෝ විට යාපනයේ ඇතුළු ඒ උතුරේ ප්‍රදේශ නියෝජනය කරන තරුණ මේ අලුතෙන් එන මාධ්‍යවේදියෙක් සහ මුරලිගේ ජීවන ඉතිහාසයත් එක්කම සමීපව නිරීක්ෂණය කරපු ඉතාම පරිණත මාධ්‍යවේදියෙකු දෙමළ මාධ්‍යවේදියෙකුත් ඉන්නවා. ඉතින් අර එන තරුණ මාධ්‍යවේදියා අහන්නේ ඇයි මුරලි සම්බන්ධයෙන් මෙච්චර උනන්දුවක් සහ මුරලි සම්බන්ධයෙන් ඇයි මෙච්චර මේ ආකර්ෂණයක් අපි දෙන්නේ? මොකද මුරලි කියලා කියන්නේ දුප්පත් කෙනෙක් නෙමෙයි, සප සම්පත් තියෙන කෙනෙක්. එයාගේ තාත්තා බිස්කට් කර්මාන්ත ශාලාවක අධිපතියෙක්. ඒක බොහෝ වතුකම් කරු ජනතාවගේ නියෝජනය වෙන්නේ. ඒක බොහෝට සල්ලු තියෙනවා. ඒකම ඔහු හැමල ප්‍රභූවරේ. ඒකම ඔහු උතුරු නැගෙනහිර හැමල තරුණ හැකිටීමට සහ ඒ පසු ඇතිවෙච්ච තත්වයන්ට ඔහු එච්චර පක්ෂව හිටියේ නැහැ. ඉතින් මේ සියල්ලත් එක්ක ඇයි ඔහුට මේ තරම් පිළිගැනීමක් දෙන්න කියලා මේ තරුණ මාධ්‍යවේදියා අහනවා. එතකොට අර මුරලිදරන් සම්බන්ධයෙන් පුංචි කාලේ ඉඳලම නිරීක්ෂණය කළා ඔහුගේ සියලුම ලිපි ලේඛන, ඔහුගේ ඉස්කෝලවල, ඔය කියන ඔහු ඉස්කෝලේ ඉගෙන ගන්නේ කඩුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉඳලම, ඒ කියන්නේ ඔහු දිහා නිරීක්ෂණයෙන් බලා හිටපු මේ පරිණත මාධ්‍යවේදියා කියනවා නැහැ ඊට වඩා කතාවක් චිත්‍රපටියේ තියෙනවා. ඇයි ඔහු, ඒ කියන්නේ ඔහු එක්තරා විදියක ඉතාම අසීරු තත්ත්වයක් මත ආපු ජයග්‍රහණය පිළිබඳ කතාවක් තියෙනවා. ඒකම වතුකම්කරු ජනතාව පවා 1977 ඉඳලම UMP ආණ්ඩුවෙන් සහ අනිකුත් ආණ්ඩු වලින් ආපු සිංහල හැරයන්ගේ මර්ධනයන්ට ලක් වෙලා තියෙනවා. ඒකම මේ මාධ්‍යවේදියා, මේ පරිණත මාධ්‍යවේදියාගේ 96 මහබැංකු බෝම්බේට අහුවෙලා ඔහුගේ පාදයක් අයින් වෙනවා. ඉතින් ඔහු අහන්නේ මේ සියලු ප්‍රශ්න තිබුණා අපිට පුරලි කියලා කියන්නේ එක්තරා ආකාරයකට ලංකාවේ සිංහල බහුතර ක්‍රීඩාවක තමන්ගේ ස්වේච්ඡායෙන් රැගී ආපු ජාත්‍යන්තරය දක්වා ගිය වීරයෙක්ගේ චරිතයක් අපිට ඒක ඉගෙන ගන්න දේවල් කියන තියෙන තමයි චිත්‍රපටි ආරම්භයේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ඒ ලයින් එකත් එක්ක තමයි ඔවුන් දෙන්නගේ සංවාදයේ යන්නේ. විශේෂම 2010 මුරලීගේ අවසාන ටෙස්ට් තරගයේ අවසාන දවස් කීපය, ඒක අපි 3 වෙනි දවස, 4 වෙනි දවස, 5 වෙනි දවස කරා තමයි, ඒ කියන්නේ ඔවුන්ගේ කතනයක් විදියට තමයි, ඒ කියන්නේ ඔය කිව්ව මාධ්‍යවේදීන් දෙන්නාගේ කතනයක් විදියට තමයි මුරලීගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේ ඉඳලා ඔහුගේ හැලහැප්පීම්, ඉතින් ඔහු එකේ ලැබෙන පරාජයන්, ඔහු ලැබෙන ජයග්‍රහණයන් මේ සියල්ල චිත්‍රපටි ඉදිරියට එන්නේ. මම හිතන්නේ ඒ අතින් මේ චිත්‍රපටියේ තියෙන ආඛ්‍යානය, අපි කියන චිත්‍රපටි තිර රචනයේ සයි විඤ්ඤාසය, මම හිතනවා අර සාමාන්‍ය ලීනිය ඉතාම සරල මතුපිට ගමනට වඩා වෙනස් ආලෝකයක් ඇති කරලා තියෙනවා. අනිත් පැත්තේ මම හිතන්නේ චිත්‍රපටි අවස්ථා කීපයක් තියෙනවා අපි දකින විදිහට. දැන් අපි දන්නවා ඔහු මුතය මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරලා එන්නේ 1992 දී. ඊට පස්සේ තමයි ඔහුට ටෙස්ට් වරන් හම්බෙන්නේ. ඒකත් ඒ තමයි ඕස්ට්‍රේලියාවට එරෙහිව අපි ආර්.පී.දාස ක්‍රීඩාංගණයේ තිබ ටෙස්ට් තරගය. ඊට පස්සේ 93 දී ඔහුට ඉන්දියාවට එරෙහිව එක් දිනක ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හම්බෙනවා. ඊට පස්සේ තමයි ඔහු විශේෂයෙන්ම 1995 අර මොකද නිකුණත් කිව්වා වගේ ඩැරල් හෙයා කියන විනිසුරුවරයා විසින් මුරලිදරන්ට පන්දුව දමා ගැසීමේ සිද්ධිය. ඊට පස්සේ 96 වසරේ අග භාගයේදී විශේෂයෙන්ම විනිසුරුවන් දෙපළ ඉතාම අපකීර්තිමත්ව විශේෂයෙන්ම රොස් එමර්සන් සහ ටෝනි මැක්විලි කියන විදිසුරුවන් විසින් එක තවදුරටත් මුරලිට සම්බන්ධයේ විරුද්ධව පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කරනවා. එතනින් පස්සේ අපිට පෙන්වනවා අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායම, අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් මේ විනිසුරුවන් එක්ක ඇති කරගන්නා ගැටුම, ඊපස්සේ ඒක ඉතාම අභීත, ඉතාම නිර්භීත පියවරක් ශ්‍රී ලංකා නායකත්වය විසින් මේ මොහොතේ ගන්න අවස්ථාව. ඒක මෙතනින් පස්සේ මුරලිගේ පන්දු විසිකිරීමේ තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි කියන එක දැන්වීමෙන් පස්සේ මුරලිදරන්ට ඔස්ට්‍රේලියාවේදී වෛද්‍ය පරීක්ෂණයකට යන්න වෙන මෙන්න මේ සිද්ධි දාමය මම හිතන චිත්‍රපටිය ඇතුලේ ක්‍රමිකව විහිදෙනවා. නමුත් මම හිතනවා අර ඒ අවස්ථා මීට වඩා උත්තේජනාත්මක, මීට වඩා ඒ මොකද මුරලිගේ ජීවිතේ ඉතාම වැදගත් සලකුණු කීපය මම හිතනවා ධම්මාකාරයකට අපිට මීට වඩා තීව්‍රව දනවන්න හෙදු කරන්න තිබ්බා කියලා. එක හේතුවක් තමයි මේ චිත්‍රපටිය තෝරගෙන තියෙන සමහර චරිත ගත්තොත්. දැන් අර්ජුන රණතුංගගේ චරිතය නියෝජනය කරන කිරණරත්නම්, මගේ කිරණරත්නම් කියන හොඳ ඉතාම රංගනවේදී හොඳ නළුවෙක්, ඒක නිවාදයක් නෑ. නමුත් මම හිතන අර්ජුන රණතුංගගේ ස්වභාවය සහ කිරණරත්නම් එකට අදාළ වෙන්නේ කොහොමද කියන දේවල් ඇතුළු අරවින්ද දසිල්ලාගේ චරිතය, මම හිතන ඒකම සහජ ජයසූරිය මේක නියෝජනය වෙන ආකාරයක් නෑ. ඒකම අපි ගත්තොත් ඒ යුගයේ හිටපු ඉතාම වැදගත් කළු විතරන මගේ චරිත, මම හිතනවා අන්නේ මේ අනෙකුත් චරිත මම හිතනවා චිත්‍රපටියේ පෙරබිමට එන්න තිබ්බා කියලා. ඉතින් ඒක පිළිබඳව මම හිතනවා අධ්‍යක්ෂවරයා සැලකිලිමත් වෙලා නැහැ. අනිත් පැත්තෙන් අපි දන්නවා 96 වගේ කාලේ මුරලිදරන් වගේම ඉදිරියට එන ඉතාම දැවැන්ත ප්‍රතිරූප දෙකක් තමයි සනත් ජයසූරිය සහ කළු විතරන. දැන් ඔවුන්ගේ තිබ්බ අපි අඩු අපි අවම වශයෙන් ඔවු විසින් 90 දශකයේ ලංකාවට හඳුන්වලා දීපු අර ක්‍රිකට් ප්‍රහාරාත්මක ශෛලිය, මම හිතනවා එහි යම් යම් සංඥාවන් ඒ අවස්ථාවන් චිත්‍රපටියේ නිකන් අවම වශයෙන්වත් තියෙන්න තිබුණා. ඉතින් මම හිතනවා මෙන්න මේ ලයින්ස්, ඒ කියන්නේ මුරලිව වඩා ඉස්මතු වෙන්න අවශ්‍ය වෙන්නේ ලංකාවේ ඉතාම වැදගත් ක්‍රිකට් මේ අවස්ථාවන් එක්ක සම්බන්ධ කරන ඉදිරියට ආවොත්, ඉතින් චිත්‍රපටි අඩුපාඩුවක් විදියට මම මෙන්න මේ කාරණා ටික දකිනවා. ඒව වඩා ඉස්මතු වෙලා ආවනම් මේ කියන්නේ ඒ අවස්ථාව අපිට වඩා සමීපව ඒ අතීත ස්වර්ණමය අවස්ථාව අපිට තවදුරටත් දනවමින් ඒ විදියට සිනමා කෘතියේ ඒ අවස්ථාව නිරූපණය වුණා නම් මම හිතනවා මේ චිත්‍රපටිය මීට වඩා ප්‍රේක්ෂකයාට ආකර්ෂණීය වෙන්න තිබ්බා කියලා. ඉතින් ඔය කාරණා තමයි මම හිතන්නේ චිත්‍රපටයේ සාධනීය සහ ඒක විශේෂම චරිතාපදාන සිනමා කෘතියක් විදියට චිත්‍රපටයේ තියෙන සාධනීය වගේම නිසේධනීය කාරණා විදියට මම හඳුනා ගන්න ඔය කාරණා ටික තමයි.
ඕ මේ චිත්‍රපටය බලද්දි අපේ හිත් විශේෂම 90 දශකයේ ක්‍රිකට් වලට නිකම්ම රැගෙන යනවා. ඉතින් මම හිතන්නේ කාලෝචිතයි මේ කාරණාවත්. ඉතින් මේ 90 දශකයේ අපිට පෙන්වන ක්‍රිකට් ක්‍රීඩාවත් මේ සිනමා කෘතින් වර්තමානයේ අපි දකින ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක සංසන්දනාත්මකව බලද්දි කොයිතරම් වෙනසක් කොයිතරම් දුරස් බවක් තියෙනවා කියලාද විදර්ශන ඔබ හිතන්නේ? අපි ඒ ගැනත් අවසාන වශයෙන් කතා කරමු.
ඔව් නිපුණ, මම හිතන්නේ මේක ඉතාම වැදගත් එකක්. දැන් අපි දන්නවා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ එක් දින ඔබ කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන පසුබිමක් ඇතුලේ. ඉතින් අපේ රට ගැන අපි මේ කාලතුරම් බලාපොරොත්තු තිබන් හිටියට ඉතාම ඉක්මනින් මම හිතන්නේ ක්‍රිකට් තරග කීපයක්ම පරාජය වෙලා ප්‍රේක්ෂක බලාපොරොත්තු සුන් වෙලා ඉන්න මේ අවස්ථාවක තමයි මේ චිත්‍රපටය අපි නරඹන්නේ. ඉතින් අපිට පෙන්නවා මේ චිත්‍රපටය ඇතුලේ විශේෂම මුරලි 90 ඉඳලා එන යුගයේ සහ මුරලිගේ නැගීම. ඒ කියන්නේ මුරලි කොයිතරම් ක්‍රිකට් ක්‍රීඩාවට ඇත්තට මේක ඔහුගේ පැසන් එක. ඔහුට අනිත් දේවල් වලට වඩා වාහනයක් ගන්න එකද, ගෙවල් හදන එකද, ගැහණු ආශ්‍රය කරන එකද, විනෝද වෙන එකද, එතකොට මේ කාරණාවලට සල්ලි හොයාගන්න විශාල වශයෙන් මුදල් හොයාගන්න වෙළඳපොළක් වෙලා නැහැ ක්‍රිකට් ඒ යුගයේ. එතකොට මුරලි හැදෙන්නේ මෙන්න මේ පසුබිමේ. ඒ නිසා මුරලි වගේ චරිතවලින් අපිට පේන්නේ ක්‍රිකට් වලට තියෙන කැමැත්ත සහ ශෂම ජාතික කණ්ඩායම දිනවීම තමයි ඔවුන්ගේ ප්‍රමුඛ දේ. මම හිතන අර්ජුන් රණතුංගගේ ඉඳලා අරවින්දලාගේ ඉඳලා ජයසූරියලාගේ මේ හැමෝගෙම මම හිතන ඒ යුගයේ ක්‍රිකට් ස්වර්ණම යුගයක් වුණේ ඒකයි. right ඒ කියන්නේ ඇත්තටම ලංකාවගේ රටක වෙළඳපොළ, ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රිකට් බිස්නස් එකක් වුණාට පස්සේ ක්‍රිකට් වලට අවශ්‍ය වෙන ක්‍රමවත් ආයතන ක්‍රමයක්, ඒ අවශ්‍ය වෙන කැපවීම තවදුරටත් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව තමයි මම හිතන්නේ අපිට ඉගෙන ගන්න තියෙන. මම හිතන්නේ අර මොකද මුරලිගේ ඉතාම පීඩාව මැද්දේ අරගලයක් කරමින් එයාපු ගමන චිත්‍රපටියෙන් පෙන්නනවා වගේම චිත්‍රපටිය අවසාන වෙනකොට පෙන්නනවා මේ චිත්‍රපටියෙන් අපිට ගන්න තියෙන මූලික තේමාත්මක අදහස තමයි කියලා කෙනෙක් ධනවත් තුනත් මේ යුගයේ මේ රටේ ඒ දුප්පත් තුනත් ඒ දෙන්නටම අරගලයක් කරන්න වෙනවා කියන එක. නමුත් මම හිතන්නේ ඒ කාරණාත් එක්කම මම හිතන්නේ චිත්‍රපටිය වඩා වැදගත් දේ තමයි ඒ යුගයේ නේද මුරලිලාගේ යුගය මේ තරම් ස්වර්ණමය වුණේ ඇයි, මේ තරම් කීර්තිමත් වුණේ ඇයි කියන එකට මම හිතන්නේ අද දවසේ ක්‍රිකට් අද මුණ දෙලා තියෙන අර්බුදය සහ මේ අයින අලුත් කණ්ඩායම් වල තියෙන ඉතාම මේ අලුත් තරුණයෝ ක්‍රිකට් එක සම්බන්ධ වෙන විදිය තියෙන වියලි ඉතාම පටු තමන්ට විසරක් තමන්ගේ විතරක් ලකුණු ටික නැත්තම් විකට් ටික ගන්න හරි ඒක විතරක් කරන්න බිස්නස් එකක් කරගන්න ක්‍රිකට් වලට මූණ පෙන්නල යන්න මේ වගේ ඉතාම පටු අවස්ථාවාදී විදිහට ලංකාවේ තරුණ මේ අලුත් අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම පත්තලා තියෙන එක හොඳින් පේනවා. හැබැයි මම හිතන මුරලිගේ චරිතය විසින් පෙන්නනවා කොයිතරම් පෞරුෂව අරගලකාරී ක්‍රීඩකයක් මේ අපේ රටේ 90 දශකයේ ඉඳලා සිසම 2000 දශකයේ අගභාගයේ වෙනකන් අඩු වැඩි වශයෙන් කොයිතරම් ඉදිරියට ආවද කියන මේ කාරණය අපිට මං දැන් නැවත සිහිපත් කරලා දෙනවා. මතන ඒක තමයි චිත්‍රපටයේ යටිපෙළ කියලා මම හිතනවා අද වගේ අපි ලෝක කුසලාණය අනාථ වෙමින් තිබෙන කාලයක.
හොඳයි, අපි මෙවර නොදුටු සිනමා විශේෂංගෙන් සාකච්ඡා කළේ ලෝකයේ මෙතෙක් බිහි වුණු සුපිරිතම දඟ පන්දු යවන්න ඒ වගේම ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 800ක් දවා ගැනීමේ වාර්තාව පිහිටු ශූරයා වෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තය මුරලිධරන්ගේ ජීවිත කතාව අරබය නිර්මාණය වුණු 800 කියන සිනමා කෘතිය සම්බන්ධයෙන් මේ විචාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට අපත් සමග සම්බන්ධ වුණේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. එබනම් අපි මේ මාසයේ මේ විශේෂංගෙන් සමුගන්නවා අපි ලබන මාසයේ සුවිශේෂී සිනමා කරුවෙකු හෝ සිනමා කෘතියක් සම්බන්ධයෙන් හරවත් විග්‍රහයකුත් එක්ක නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන්. එබනම් විදර්ශන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පැටියෙන් පිටපැන යථාර්ථයේ පිටපත් කිරීම SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දා. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.